जन्मभूमि अंकदीप विजयभूमि अपे उदार मातृभूमि मातृभूमि
आईबोवान सैम पदादा दिनकम रात्रि अटाई पहालवत प्लैनेट एफएम 104.6 तरंग मालाव उससे गुवनी उबत अपत हमुवन नवसिलांते ओकलैंड नुवर एक्सत श्रीलंका संगम अनुग्रहय इदिरिपत करन जन्मभूमि गुवनविदुलि वडसटहनट ओब सैमव सादरयेन पिलिगन्नु पुरा होरावक දැනුම සහ රසස්වාදය අප ඔබ අතරට රැගෙන එන්න සූදානම්. ඔබත් සමග සම්බන්ධ වන මම නිරෝෂි අබේසිංහ.
නිරෝෂි සමග මේ සුන්දර රාත්‍රියේ ඔබත් සමග එකතු වෙන මම කමිල ජීවන්ත ආයිබෝන් කියලා හැම දිනෙකම පිළිගන්නවා.
ආයිබෝන් කමිල.
ආයිබෝන් නිරෝෂි. වැඩසටහනේ ආරම්භයත් එක්ක මුතු ඇටයක කතාවක් මට මතක් වුණා කියන්න. මුතු ඇටය කියන්නේ නිරෝෂි මේ ලෝකයේ අඳුනාගත්තු බොහොම වටිනා ස්වභාවික සම්පතක්නේ ඉතිහාසයේ ඉඳලම. මුතු ඇටය හැදෙන්නේ මුතු බෙල්ලම්ගෙන්නේ. සාමාන්‍යයෙන් ජීවත් වෙන කෙනෙක්ගේ ශරීරය තුළ ඒ වගේ වටිනා දෙයක් හැදෙන එක පුදුමාකාරයිනේ. ඒක හැදෙන කතාවත් හරිම විශේෂයි. හිතන්න අපේ ඇහැට වැලි කැටයක් ගියොත් මොකද වෙන්නේ කියලා. ඇහැතුවාල වෙලා දන්න අරගෙන ලොකු අමාරුකමක් දැනෙනවානේ. මුතුබෙල්ලන්ගෙත් හිතවතුනි ශරීරයට වැලි කැටයක් වගේ බාහිරින් දෙයක් කියපුවාම ඒ බාහිර දෙයට ශරීරය තුළින් දක්වන ප්‍රතික්‍රියාවක් විදිහට එයාගේ ශරීරයෙන් ශ්‍රාවය කරන දේවල් වලින් පුංචි පුංචි ආවරණ හැදෙනවලු අර වැලි කැටය වටි. ඒ ආවරණ එකතු වෙලා කාලයක් ගියාට පස්සේ අර මුතු ඇටය කියන වටිනාදේ හැදෙනවා. ඉතින් මුතු ඇටයක් හැදෙන කතාව අපේ ජීවිතයටත් සමානයි. අපේ ජීවිතයට කටුක අත්දැකීම් අමිහිරි දේවල් විෂම දේවල් ලැබෙනවා. ඒ දේවල් වටිනා දෙයක් බවට පෙරරා ගැනීම අපි සතු දෙයක්. කටුක අත්දැකීම් තුළින් ලබා ගන්නා ජයග්‍රහණය ලේසියෙන් ලබා ගන්නා දේවල් වලට වඩා අපේ ජීවිතයට වටිනාකමක් ලැබෙනවා. ඒ වගේ දේවල් අපි රැකගන්න උත්සාහ කරනවා. ඉතින් ඔබටත් සුන්දර දේවල් ළඟා කරගන්න, වටිනා දේවල් ළඟා කරගන්න, ඔබේ ජීවිතය තුළ ලැබපු අත්දැකීම් හේතු කරගන්න කියන දේත් මතක් කරමින් අද අපේ වැඩසටහන ආරම්භ කරමු.
රූපයලා උදේ පිණි වැටුණා රන් රොන් බිඟුන් මලින් පිරී තිබුණා ඔබ මායදා උදේ හමුවා ඒ කතන්දරේ සිහිරුවා Oh,
ජන්මභූමියේ වැඩසටහන තුල යම් ඉඩක් වෙන් කරගන්නවා ඔබේ සෞඛ්‍ය පිළිබඳ ඔබේ නිරෝගීකම සහ ඔබේ යහපැවැත්ම පිළිබඳ කතා කරන්න. ඉතින් පසුගිය සති කිහිපය තුල අපි කතා කරපු දේවල් ගැන බොහෝ දෙනෙක් හොඳ ප්‍රතිචාරයක් අපිට ලබා දුන්නා. විශේෂයෙන් මෙවැනි විශේෂාංගයක් වැඩසටහන ඔස්සේ කිරීම පිළිබඳව අපට ස්තුති කරලා තිබුණා. ඉතින් ඒ හැම කෙනෙකුටම අපේ ගෞරවය. පසුගිය සතිවල අපි විවිධ රෝගී තත්ත්වයන් පිළිබඳව කතා කරා. ඉතින් හැමදාමත් ඔබේ සෞඛ්‍ය පිළිබඳව අපි නිරන්තරයෙන් අවධානයක් යොමු කරනා වගේම ඒ සඳහා ඉතාමත් දක්ෂ සහ ප්‍රසිද්ධ විශේෂඥ වෛද්‍යවරුන් අපි අපේ සාකච්ඡාව සඳහා සම්බන්ධ කරගන්නවා.
අද අපේ වෛද්‍ය සාකච්ඡාවෙන් ඔබට ජීවිතේ ඉතාමත්ම හරවත් දෙයක් ලබා දෙන්නට තමයි සූදානම් වෙන්නේ. හැමදාමත් අපි ඔබේ රෝගී තත්ත්වයන්ට පිළියමක් තමයි රැගෙන එන්නේ. නමුත් අද ඊට වඩා ටිකක් වෙනස් විදිහේ සාකච්ඡාවක් තමයි ඔබට ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ. මම හිතන්නේ නවසීලන්තයේ පැමිණි ශ්‍රී ලාංකිකයන්ට ඉතාමත්ම වැදගත් වෙන දෙයක් තමයි අද දවසේ ජන්මභූමි හරහා අපි ඔබට ලබා දෙන සූදානම් වෙන්නේ. ඉතින් ඒ පිළිබඳව ඔබව දැනුවත් කිරීමට සූදානම් වන්නේ ඔටාහු වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය සේවා අධ්‍යක්ෂක රජින පදක්කම්ලාභී වෛද්‍ය අශෝක ඩයස්.
වෛද්‍යතුමනි, අපි අපේ සාකච්ඡාව ආරම්භ කරනවත් සමගම මං අහන්න කැමති මුලින්ම නවසීලන්තයට පැමිණෙන කෙනෙක් මොනවද කළ යුත්තේ කියලා. මොකද ඔබ වෛද්‍යවරයෙක් වගේම නවසීලන්තයේ සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් නිසා මං හිතන්නේ මේ ප්‍රශ්නේ ඉතාමත්ම සුදුසුයි ඔබෙන් අහන එක.
දැන් ඔබතුමිය ඇහුවේ පළමුවේ මේ රටට පැමිණෙන පුද්ගලයින්ට මුලින්ම කළ යුතු දේවල් ගැනනේ. ඒ කියන්නේ මූලික දේවල් තියෙනවා. දැන් ආපු ගාම තමන් බැංක account එකක් open කරන එක, ගයක් හොයාගන්න එක, ඒ වගේ කරුණු ගියා. ඒකට යොරුමු ගමන්ම කරරිතු පළමෙන දේ තමයි වෛද්‍යවරයෙක් ළඟ register වෙන එක. වෛද්‍යවරයෙක් කියන්නේ clinic එකකට යම්කිසි සායනයකට register වෙන එක තාමත් ඉක්මනින් කළ යුතුයි. ඒ සායන තියෙන තැන් බොහෝ අය දන්නවා. තමා පදිංචි වෙච්ච ස්ථානයේ කිට්ටුව සායනයක් සොයා ගන්නවා නම් වඩාත් පහසුයි. ඒ කියන්නේ ලෙඩක් හැදෙන තුරු බලන් ඉන්න එපා, ඉස්සෙල්ලා රෙජිස්ටර් වෙන්න ඕනේ. එතකොට තමයි පහසුව තියෙන්නේ තමන් අසනීපුණු ගාම ගිහිල්ලා එම වෛද්‍යවරයා හමු වෙන එක. මෙහි සිස්ටම් එකක් තියෙනවා, අපොයින්ට්මන්ට් සිස්ටම් කියලා එකක් තියෙනවා, වෝක් ඉන් ක්ලිනික් කියලා එකක් තියෙනවා. හැම සායනයකම ඔය ක්ලිනික්ස් වර්ග දෙකක් තියෙනවා. අපොයින්ට්මන්ට් එකක් අරගෙන වෛද්‍යවරයෙක් හම්බෙන්න නම් ඒකට කෝල් එකක් දාලා අපොයින්ට්මන්ට් එකක් ඉල්ල ගන්න ඕන. එහෙම නැත්නම් වෝක් ඉන් ක්ලිනික් තියෙනවා කියලා කියන්නේ තමන් ගියහම ඒ අවස්ථාවේදී එතන අරිනකොටම යන්න ඕන, ක්ලිනික් එක අරිනකොටම යන්න ඕන. එතන කිව් එකක් පෝලිමක් හැදෙනවා. ඒක නිසා ඉස්සෙල්ලා ඒක කරන තමයි ඉස්සෙල්ලා බලන්නේ. සාමාන්‍යයෙන් බොහෝ ක්ලිනික් වල ඒක තියෙන උදේවරු විතරයි. දැන් ඒක තියෙනයි කිව්වොත් 8:30 ඉඳන් 12 වෙනකන් 11 මාසෙට යෝතින් කවදාවත් Tamanට දරක් ගන්නම් වෙන එකක් නැහැ. ඒ කියන්නේ පැය කාලයකට සැරයක් නේ අපොයින්ට්මන්ට් එකක් දෙන්නේ මේ. ඒක නිසා ඒ අවස්ථාව ඉවර වෙන්න පුළුවන් 11:40 යනකොට. ඒක නිසා පුළුවන් තරම් උදෙන් යන්න ඕන. පළවෙනිම ස්ථානය ගන්න ගියොත් ඉක්මනට හම්බ වෙන්න පුළුවන් වෛද්‍යවරයාව. මං කැමති කුඩා දරුවන් ඉන්නෝ නම් Taman සිටීම ස්ථානයක් ළඟ රෙජිස්ටර් වෙන එක ඒක අම්මලාට පහසුවක් වෙනවා. Taman ලියාපදිංචි වුණ ක්ලිනික් එකේ වෙබ්සයිට් එක හරියට කියවන්න ඕන, හොඳට බලන්න ඕන. ඒ වෙබ්සයිට් එකේ තියෙන සියලුම දේවල් අඩංගුයි. ඒ කියන්නේ ඒ ක්ලිනික් එක සතියේ දිනවල සතියේ අන්තිවල ඇරලා තියෙන වෙලාව, වහලා තියෙන වෙලාව, එහෙම නැත්නම් වෝකින් ක්ලිනික් තියෙන වෙලාව, එතකොට ඒක එක අවස්ථාවලදී අය කරන මුදල්, හැමදේම ඒ ඉන්න වෛද්‍යවරුන්ගේ නම්ගම්, නර්සස්ලාගේ නම්ගම් හැමදේම අඩංගු වෙන වෙබ්සයිට් එකේ. ඒක නිසා තමා පදිංචි වෙන ක්ලිනික් එකේ වෙබ්සයිට් එක හරියාකාරව කියවන්න ඕනේ. ඇන්තක රෙජිස්ටර් වෙනකොට ඒ පවුලේ අම්මයි තාත්තයි විතරක් රෙජිස්ටර් වෙලා මදි. වෙන වෙනම සියලු දෙනාම රෙජිස්ටර් වෙන්න ඕනේ. ඒ හැම එක්කෙනෙකුටම හම්බෙනවා National Health Index. ඒ කියන්නේ NHI කියලා නම්බරයක්. අන්න ඒ නම්බරේ කවුරුත් හොඳට මතක තියාගන්න ඕන. තමන්ගේ පර්ස් එකේ හරි එහෙම නැත්නම් තමන්ගේ එක ලියලා තියාගන්න ඕනේ. එහෙම නැත්නම් තමන්ගේ මොබයිල් එකේ ඒ නම්බර එක තියාගන්න ඕනේ. ඒක ඉතාමත්ම අවශ්‍ය වෙනවා වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න යනකොට, එහෙම නැත්නම් බ්ලඩ් ටෙස්ට් එකක් කරන්න යනකොට, එහෙම නැත්නම් වෙනත් සායනයකට හෝ එක්ස්රේ එකක් කරන්න, ඒ වගේ දෙයකට යන අවස්ථාවක රෝල්ට යනකොට ඒ NHI නම්බරය කියන්නේ ඉංග්‍රීසි අකුරු තුනකුයි ලක්කන් හතරකුයි තියෙන නම්බරයක්. ඒක හොඳට මතක තියාගන්න ඕන. තමන්ගේ ළමයින්ගේ දේවලුත් තමන් ළඟ වෙනම දකුණු කරලා තියාගන්න ඕන. ඒක තාමත් වැදගත් වෙනවා. ඒක නිසායි මම කිව්වේ. දැන් අලුතින් පැමිණ අයට තමන්ගේ භාෂාව ගැන ගැටලුවක් පැන නගින්න පුළුවන්. මේ බොහෝ වෛද්‍යවරු සායනවල ඉන්නේ පිටරට වෛද්‍යවරු, සිංහල කතා කරන්න බැරි සිංහල දැනුම නැති වෛද්‍යවරු නසසා, තමන්ට සිංහල කතා කරන වෛද්‍යවරයෙක් හම්බෙන්න යන්න ඕන නම් දැන් මේ ඕක්ලන්ඩ් වල හැමතැනම වගේ හැම ක්ලිනික් එකකම වගේ විශේෂයෙන්ම අපි ගත්තොත් ලෝකල් ඩොක්ටර්ස් සායන හැම එකම වගේ සිංහල කතා කරන වෛද්‍යවරු ඉන්නවා. එයින් තැනකට තමාව රෙජිස්ටර් කරගන්න පුළුවන්. එතකොට දැන් වෛද්‍යවරයෙක් හම්බෙන්න ගියාම නිතරම හැම විටම භාවිතා කරන්න ඕන තමන්ගේ පාස්පෝර්ට් එකේ තියෙනවා මිසක් යාළුව භාවිතා කරනවා නම් නෙමෙයි. මං බොහෝ අවස්ථාවල් දැකලා තියෙනවා අපිට පණිවිඩය වෙනවා මේ අපේ ලංකාවේ රෝගීන් මම අමල් මම සුනිල් ඒ වගේ කියලා. එතකොට අපිට කවුද කියලා අඳුරගන්න බෑ. ඒක නිසා නිතරම පාවිච්චි කරන්න ඕන පාස්පෝර්ට් එකේ තියෙන නම හරියාකාරව ඉක්මනට තමන්ගේ වැඩටි කරගන්න. අනිත් එක මෙහෙ දැන් ලංකාවේ ඉඳන් පරිමෙන් පැමිණෙන අයට පුරුදු වෙන්න වටිනා වචන දෙකක් තියෙනවා. එකක් අපි ලංකාවේ අයබෝන් කියන වගේ මේ ගුඩ් මෝර්නින් ඒව නැත්තම් ඒ වෙලාව අනුව විශ් කරන්න ඒ වගේ ග්‍රීටින්ස් පණිවිඩක් දෙන එක. අනිත් එක හැම දෙයකටම ස්තුති කියන එක. ඒ වචන දෙක නම් අමතක කරන්න අරකයි පළවෙනි මේ පෙමිණන කාණ්ඩේ මේ මේ රටේ නිතරම භාවිතා වෙනවා ඒ වචන. තව දෙයක් මට කියන්න ඕන දැන් මේ මේ අපේ ප්‍රශ්නෙටම අදාළව දැන් මම කියවනේ තමන් ඇතුල් යන සායනවල වෙබ්සයිට් එක හරියට බලන්න කියලා. ඒවයි තියෙනවා වීසා අනුව තමන්ට ලැබෙන වීසා අනුව මුදල් ණය කරන පිළිවෙලක්. ඒ කියන්නේ මේ රටට එන අවුරුදු දෙකකට අඩු වීසා තියෙන කාටත් හෙල්ත් ෆැසිලිටීස් ඇත්තේම නැත. ඕනට මුදල් ගෙවන්න ඕන, බෙහෙත් වලට ගෙවන්නත් ඕන, වෛද්‍යවරු හම්බෙන්න යනකොට ගෙවන්නත් ඕන, වැඩදිලා වටවලට ඇතුළුනොත් ගොඩාක් වියදම් කරන්න වෙනවා. ඒ නිසා ඉන්ෂුරන්ස් එකක් අරගෙන තියෙනවා නම් ගොක්ම ඒක වැදගත් වෙනවා. හෙල්ත් ඉන්ෂුරන්ස් එකක් දැන් අපි දන්නවා ස්ටුඩන්ට්ස් වෙනකොට ස්ටුඩන්ට්ස් අටේම පාසල් වලින් ඉන්ෂුරන්ස් කවර් කරනවා. නමුත් ඩිපෙන්ඩන්ට් ඒක නෑ. සමහර වෙලාවට ඒ පාසලෙම ඉස්කෝලෙම ඩිපෙන්ඩන්ට්ත් අරගෙන තියෙනවා නම් හොඳයි ඉන්ෂුරන්ස් කවර් එකක්. නැත්තම් සෑහෙන මුදලක් වියදම් කරන්න වෙනවා රෝහලට ඇතුළු වුණොතින් යම් කිසි කරදරයක් වෙලා. අනිත් එක එක තැනක ලියාපදිංචි වුණොත් හදිසියෙන් එතන තමාව බෙන්න ගන්න බැරි වුණොතින් රොටු ගියා බලන්න වෛද්‍යරේ මුණගැසෙන්න බැරි වුණොතින් තවත් තැනකට ගියොතින් එතන එම රෝගියා බලන්නේ කැෂුවල් පේෂන් කෙනෙක් විදියට. එතකොට කැෂුවල් පේෂන් කෙනෙකුගේ චාර්ජ් එක මේ රටේ ඩොලර් 100ක්ටත් අධික වෙන්න පුළුවන්. තමන්ගේ ක්ලිනික් එකේ ඩොලර් 20ක් නම් ගන්න පිට ක්ලිනික් එකකට ගියොතින් කැෂුවල් විදියට එතන ඩොලර් 100ක් විතර අය ගන්නවා. ඒ ගැනත් පරණතක් වෙන්න ඕන. කමියුනිටි සර්විසස් කාඩ් කියලා තියෙනවා අඩු ආදායම් ලාභීන්ට. ඒ ගැන මෙතනදී මට විස්තර කරලා දෙන්න කාල වේලාව මදි. ඒකට අපි වෙනම වෙලාවක් තෝරගමු. වින්ස් එක කියන්නේ ඉන්කම් සපෝට් කියලා කිව්වේ ඉතන වින්ස් එකෙන් ලැබෙන අපට ලැබෙන ආධාර ගැන අපි පසුව කතා කරන්න පුළුවන්. අනිත් එක හැම ක්ලිනික් එකකම ක්ලිනික් එක වැවුවට පස්සේ රෙකෝඩින් එකක් කරනවා. කෝල් කරාම ඒගොල්ලොන්ට අනුයුක්ත වුණු ආෆ්ටර් අවර් සර්විස් එක මොකද්ද කියලා. දැන් මම වැඩ කරනකොට හෙල්ත් සෙන්ටර් එකෙන් අපි අපට අනුයුක්ත කළා. අපි අනුයුක්ත කරනවා ඊස්කයා කියන සායනය බොට්නි වල තියෙන, එහෙම නැත්නම් ඔටාව වල තියෙන වයිට් ක්‍රොස් එක. ඒ වගේ හැම ක්ලිනික් එකකම දෙයක් අනුයුක්ත කරලා තියෙනවා. ඒක හදිසි අවස්ථාවල නොතින් ඉතා දරුණු ඉතර දෙයක් හෝ අපේ කැක්කුමක් හෝ හුස්ම ගැනීම අපහසුවක් ඇති වුණොතින් ඊට පසුවන්ට වෛද්‍යවරයා මුඳ ගැනකන් ඉන්න එපා. 111 ඩයල් කරලා වහාම රෝහල වෙත අතුල් වෙන්න ඕනේ. රෝහල වෙන රෝහල් වලට අතුල් වෙන රෝගීන්ගෙන් මම එල්ලීමක් කරනවා තමන්ගේ ජීපීගේ නම උන්ට බාර දෙන්න ඕන. ඔවුන් ජීපීගේ නම ඇහුවාම ඔහුගේ නම සහ සායනය කියන්න ඕන. අඩු ගානේ නමවත් කියන්න දැනගන්න ඕන. එවිට තමයි ඔබත් ජීපී තතර රෝහලත් ඔබත් ජීපී තතර සම්බන්ධතාවය ඇති වෙන්නේ.
ඒ වගේම තමයි වෛද්‍යතුමනි, අපි ලේ පරීක්ෂණයක් හෝ වෙනත් පරීක්ෂණයක් සඳහා ඔබ රෝගියෙක්ව යොමු කරන ක්‍රියාපටිපාටිය ගැන අපි කතා කරමු. මොකද ගොඩක් අයට මේ ක්‍රියාපටිපාටිය දන්නේ නැහැ. ඒ නිසා සමහර වෙලාවට ලේ පරීක්ෂණයක් ගන්න යන කෙනෙක් කිව්වහම ටිකක් බයයි. ඒ නිසා අපි මේ පිළිබඳව අපි දීර්ඝ ලෙස කතා කරමු.
දැන් ලේ පරීක්ෂණ, ඒ කියන්නේ රුධිර පරීක්ෂණ සඳහා අපි යොමු කරන්නේ අපි රෝගියා පරීක්ෂා කරාට පස්සේ අපි රුධිර පරීක්ෂා කරගන්න අවශ්‍ය නම් අපි අපට පුළුවන් ඔන්ලයින් ඒ රික්වෙස්ට් එක යවන්න අවනුයි ලැබ් එකට. අවනුයි ලැබ් එකයි තියෙන්නේ, ඒක මවුන්ට් රොස්කිල් වල තියෙන්නේ. අනිත් ඔක්කොම තියෙන්නේ කලෙක්ෂන් සෙන්ටර්ස්, හැම පළාතකම හැම ස්ථානයකම කලෙක්ටින් සෙන්ටර්ස් තියෙනවා. ඒ තමන් කරන ඕනම කලෙක්ටින් සෙන්ටර් එකට ගිහිල්ලා තමන්ගේ නම කියන්න ඕන. ඒ කියන්නේ තමන්ට කියන මේ යාළුව අමතර නම නෙවෙයි, පාස්පෝර්ට් එකේ තියෙන සම්පූර්ණ නම. අපේ ඉතින් නම් කොහොමද දිග වැඩිනේ. ඒක නිසා හොඳම වැඩේ තමන්ගේ පාස්පෝර්ට් එක හරි ලයිසන් එක හරි මොකක් නම තියෙන එකක් උන්ට පෙන්නන එක. නැත්තම් අපේ වචන උච්චාරණය කිරීමත් ඒගොල්ලන්ට දෙතුන් පාරක් අහන්න වෙනවා. එක පාරි වැඩේ කරගන්නම් අරම කොලයක් වෙනවාම හරි. දැන් වෛද්‍යවරයෙක් කන්නේ ඔබ යොමු කරන කෙනෙකුට ඔබට තියෙන තැනට ගිහිල්ලා එක් කරගන්න එක. ඊට පස්සේ එම ප්‍රතිඵල ලංකාවේදී වගේ ආයෙ එතනට ගිහිල්ලා ඒ කොලේ අරගෙන ඩොක්ටර් ළඟට එන්න ඕන අවශ්‍ය නැහැ. ඩොක්ටර්ගේ කම්පියුටර් එකට වයිට් බෝඩ් එකට එතන ඔක්කොම සඳහන් වෙනවා. ඒ ප්‍රතිඵල වල යම් කිසි වරදක් තියෙනවා නම්, ඇබ්නෝමැලිටි එකක් තියෙනවා නම් පමණක් වෛද්‍යවරයා නර්ස් කෙනෙක් මාර්ගයෙන් ඔබ අමතලා කියනවා එන්න මේ ගැන සාකච්ඡා කරන්න. එහෙම නැත්නම් ඒකට පොඩි සුළු උපදේශයක් ඒ වෙලාවේ දෙනවා. එහෙම නැත්නම් කියනවා එන්න වැදියක් නැත්නම් ඩොක්ටර් එක ටෙලි කන්සල්ටේෂන් එකක් ලැත් එකට ගන්න කියලා ඔවුන් ඒක කරලා දෙනවා. එහෙම නැත්නම් තමන්ට ඉල්ල ගන්නත් පුළුවන් කියන එකට කතා කරලා දුර ඉන්නවා නම් ටෙලි කන්සල්ටේෂන් එකක් ඉල්ල ගන්න පුළුවන්. දැන් බොහෝ අය මේ ඉල්ලනවා අපට අර ටෙස්ට් එක කරලා දෙන්න, මේ ටෙස්ට් එක කරලා දෙන්න. ඉතින් ඇත්තටම ඒව අවශ්‍ය නැහැ. ඒක තීරණය කරගන්න ඕන ඩොක්ටර්. නිරපරාධී රජයේ මුදල් වැයදම් කරලා එකම ටෙස්ට් එක මාතෘන් තුන්ට කරන්න අවශ්‍ය නැහැ. ඒක නෝමල් නම්. දැන් වයිටමින් D ඉස්සර නම් ඒ ටෙස්ට් එක කරා. දැන් ඒක අපි කරන්නේ නැහැ. කරන්නේ නැත්නම් ඒකට දැන් ඒ මුදල් නැහැ කරන නිසා ඒක 70ක් පමණ වෙනවා ඒකට ගෙවන්න. එහෙම නැතුව ඕනම කෙනෙකුට විටමින් D ගන්නව නම් හුඟක් හොඳයි. ඒක හුඟක් ගුණදායකයි. ඒ කියන්නේ අපේ රට දැන් සමහර එක නම් හොඳයි. වින්ටර් කාලේ වෙනකොට ඉර යන්නේ පැත්තකට ඇලියට. ඒක නිසා අපට ආලෝකය ලැබෙන්නේ නැහැ. ආලෝකය හරියට ලැබෙන්නේ නැති වෙනකොට අනිත් එක ඇඳුනොත් ඇඳගෙන වහගෙන ඇඳිනකොට විටමින් D හැදෙන්නේ නැහැ හැමයි. වයිටමින් D ඕනනේ බාක් වැඩ වලට යකට, විශේෂයෙන්ම කැල්සියම් උරා ගැනීමට. ඒ වයිටමින් D ඇත්තටම කවුරුත් ගන්නවනම් හොඳයි, ටෙස්ට් කරන්න අවශ්‍ය නැහැ. කළු හැම තියෙන අපේ වගේ හැම තියෙන ඊස්ට් ඒෂියන් සවුත් ඊස්ට් ඒෂියාව කාණ්ඩ ගන්නවනම් ගොක් හොඳයි. කියන්නේ ඒක හුඟක් හොඳයි අපේ මාංශ පේශි වලට, මොළේ සෛල වලට, අපේ මස්පිඩු වේදනාවල් අස්ති වේදනාවල් ගොඩක් අඩු වෙනවා වයිටමින් D ගන්නවා නම්. එතකොට අපිට ඉක්මෙක් ගන්නවා නම් ඉක්මනට මාංශවේම ඇති වෙන්නේ නැහැ, තේට්ටු ඇති වෙන්නේ නැහැ. නිතර ලෙඩ රෝග දැන් ගොක් අයට නිතරම නාසය උගුර පෙනාලු ආසිත රෝග නිතරම කැස තියෙනවා. ඒ වලටත් බොහොම හොඳයි මේ අපේ ඉමියුන් සිස්ටම් එක හොඳට ක්‍රියාකාරී කරන නිසා ඒ වල නිමත් අඩු වෙනවා. අනිත් එක දෙක තමයි අපිට අපේ මනෝභාවය. අපේ මනෝභාවය අපිට මුගක් ඉහළින් තියාගන්න පුළුවන්. අපිට ස්ට්‍රෙස් එක තියෙන එක නිදි කරගන්න පුළුවන් ඒකත්. ඒ නිසා මම උපදෙස් දෙනවා වයිටමින් D හැම කෙනෙක්ම අරගන්න ඕන කියලා. ඒක ඒක අමාරු වැඩක් නෙවෙයි. පළවෙනි පාර විතරක් ඇඟේ සන්තෘප්ත කර ගැනීම සඳහා දවසකට පෙත්ත ගානේ දින 6ක් හෝ 12ක් එක දිගට අරගෙන ඊට පස්සේ මාසෙකට එක පෙත්තයි ගන්න දින දිගට. ඉතින් ඒකෙන් අපිට ගොඩාක් ලාභ ප්‍රයෝජන තියෙනවානේ. එතකොට අනිත් දේවල් අනිත් පරීක්ෂණ ගැන කියන්නේ අල්ට්‍රාසවුන්ඩ් එක්ස්රේ CT ඒ වගේ දේවල් ගන්න ඒවටත් වෛද්‍යවරයා යොමු කරනවා. එක එක රජයේ දේවල් වලට රජයට යවුවාම ටික කාලයක් ගත වෙනවා. නමුත් දැන් එක්ස්රේ ඇටකටුවල එක්ස්රේ ගන්න එක ඒ කියන්නේ පිටකොන්දේ දනහිසේ වැලමිටේ ඒ වගේ ඇටකටුව සම්බන්ධව එක්ස්රේ අපිට රෝහලට කෙලින්ම යන්න අපිට දෙන්න පුළුවන්. ඒකට අපොයින්ට්මන්ට් එක ගන්න අවශ්‍ය නැහැ. කෙලින්ම යන්න අපිට උපදෙස් දෙන්න පුළුවන් රෝහලට ගිහලා කෙලින්ම අරගන්න කියලා. තවත් ක්‍රමයක් තියෙනවා පුද්ගලික තැන්වලින් නොමිලේ කරගත හැකි. ඒක ඒ සඳහා හැබැයි මූලික යෝග්‍යතාවයන් තියෙන්න ඕනේ. ඒව පිරුණොත් විතරයි අපිට පුළුවන් ප්‍රයිවට් තැන්වලින් ඒව අරන් දෙන්න. අවසනාවට නොත්ෂෝ සහ වයිට් එන්ඩර්සන් රෝහල් වල ඒව සහනය නැහැ. නොත්ෂෝ සහ වයිට් වල සවුත් ඕක්ලන්ඩ් සහ ඕක්ලන්ඩ් විතරයි ඒක තියෙන්නේ. ඒකට ගැන ප්‍රෝ එක්ස්රා මගින් එක ඉල්ලවදෙන ක්‍රමය.
වෛද්‍යතුමනි, ගොඩක් වෙලාවට අපි විදේශ රටක ඉන්නකොට අපිට තියෙන තව ආසාවක් තමයි අපේ දෙමව්පියන්ව ගෙන්වා ගැනීම. ඉතින් අපි දෙමව්පියෝ ගෙන්වා ගැනීමේදී ඔබට දෙන්න පුළුවන් උපදේශය මොකද්ද? මොකද ගොඩක් වෙලාවට අපිට ඉන්නේ ටිකක් වයස්ගත දෙමව්පියෝ වෙන්න පුළුවන්. ඉතින් මේ අය ආවහම අසනීප වෙන්න පුළුවන්. ඉතින් එතකොට කොහොමද අපි මේ පිළිබඳව වැඩ කටයුතු කරගන්නේ කියන එක ඔබෙන් දැනගන්න කැමතියි.
තමන්ගේ දෙමව්පියන් ගෙන්නව ගන්නව නම් ලංකාවෙන් ඒ ගැන බොහෝ උපදෙස් දෙන්න තියෙනවා. ඒ කියන්නේ ඔවුන් මේ එන විට ඉන්ෂුරන්ස් එකක් يعني රක්ෂණයක් අරගෙන එනවා නම් හෙල්ත් ඉන්ෂුරන්ස් එක බොහොම වටිනවා. ඒ කියන්නේ ඔවුන් ඉන්නේ මාස 3කට හෝ 6කට කාලයක් වෙන්න පුළුවන්. ඒ අතරතුර ඔවුන්ට ලොකු අසනීපයක් හැදුනොත් වැඩිදිලාවත් රෝහල් ඇතුළු කරන්න වුණොත් ලොකු වියදමක් දරන සිද්ධ වෙනවා. ඒ එන ටිකට් එක වගේ 2-3 ගණනක් පමණ වියදම් කරන්න වෙනවා සමහර අවස්ථාවලදී. ඒක නිසා මම උපදෙස් දෙන්නේ කාටත් හෙල්ත් ඉන්ෂුරන්ස් එකක් අරගෙන එන්න කියලා. එතකොට දෙමව්පියන් බොහෝ දෙමව්පියන්ට නොයෙකුත් රෝග තියෙනවා. ඒක නිසා ඒ රෝග ගැන විස්තරයක් කරලා ඔවුන්ගේ පවුලේ වෛද්‍යවරයාගෙන් හෝ ඔවුන් බෙහෙත් ගන්න වෛද්‍යවරයාගෙන් ලිපියක් අරන් එනවා නම් බොහොම හොඳයි. ඒ කියන්නේ ඔවුන් තියෙන සැලිප මොනවද, ඔවුන් කරපු ප්‍රතිකාර මොනවද, මේ තත්ත්වය දැන් කොහොමද, අපි මේදී කළ යුත්තේ මොනවද, අන්නේ වගේ ටිකක් ඔවුන් අපට අපේ වෛද්‍යවරයාට ලියලා එවනවා නම් හරි වටිනවා. ඒක ඒක නිසා ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඕන. සමහරු ලංකාවේ වෛද්‍යවරුගේ අකුරු අපිට කියවීම හරි අපහසුයි. ඒ කියන්නේ බෙහෙත් තුණ්ඩු කියවන්න බෑ, හරිම අමාරුයි. ඒක නිසා බෙහෙත් තුණ්ඩු අපිට ඉදිරිපත් කරන්න නැතුව පුළුවන් නම් ඒ බෙහෙත් අඩංගු පැකට් නැත්තම් බෝතල් ඒව අරන් එනවා නම් අපිට හරි පහසුයි අපිට බෙහෙත් නියම කරන්න. අපේ ළඟ අපේ සායනයේ නම් ෆාමසිස් ක්‍රේක් ඉන්නවා සතියකට 2-3ක් පමණ. අපි ඔහුට ඔමු කරනවා එහෙම අය හවුතින්. එතකොට ඔහු ගූගල් කරලා ඒ බෙහෙත් වර්ග මොනවද කියලා හරියට හොයලා බලලා අපට ඒව ලයිස්තු ලබා දෙනවා. එයින් අපට පහසුවක් තියෙනවා.
වෛද්‍යතුමනි මං අවසාන වශයෙන් අහන්න කැමති ඔබේ වෛද්‍ය සායනෙන් සිදුවෙන සේවය ගැන.
මගේ සායනෙන් කෙරෙන සේවය ගැන කිව්වොත් අපේ සායනයේ දැන්ට ෆිසියෝതെරපිස්ට් කෙනෙක් ඉන්නවා ලංකාවේ ෆිසියෝതെරපිස්ට් කෙනෙක් සඳදා බදා සඳදා සිකුරාදා සෙනසුරාදා දවස්වල ඕනම කෙනෙකුට ඇය සමග කතා කරලා දිනයක් ලබා ගන්න පුළුවන්. එතකොට අපිට දියවැඩිය රෝගීන් සඳහා පාදයේ ඇඟිලිවල නියපොතු කැපීමේ ඒ කියන්නේ පොඩියට්‍රි සේවාවක් සිද්ධ කරනවා. සතියකට දවසක් හැම බ්‍රහස්පතින්දා දිනයකම ඒ සඳහා දියවැඩිය රෝගීන්ට අවශ්‍යතාවය අනුව දිනයක් ලබා ගන්න පුළුවන්. තව වෛද්‍යවරුන්ට හෙදියන්ට අමතරව අපේ ඉන්නවා හෙල්ත් ඉම්ප්‍රූවමන්ට් ප්‍රැක්ටිෂනර් කියලා කෙනෙක්. හෙල්ත් ඉම්ප්‍රූවමන්ට් ප්‍රැක්ටිෂනර් කියලා කියන්නේ අපි සිංහලෙන් කිව්වොත් සෞඛ්‍ය උත්තරීතරණ වෘත්තිකයන්. ඔවුන්ගෙන් මනෝ සෞඛ්‍ය ගැටලු, මද්‍රව්‍ය සහ හැබැවීම හා ජීවන රටා සම්බන්ධ ගැටලු ඉතාමත්ම ඉක්මනින් එවිඩන්ස් බේස්ඩ්, ඒ කියන්නේ සාක්ෂි මත පදනම් වූ සහාය ඔවුන්ගෙන් ලබා ගන්න පුළුවන්. ඒක මේ රටේ ටේ ටෙමු වයි ඕරා කියන වැඩසටහනේ කොටසක්. ඒකේ තේමාව තමයි ස්කිල්ස් නොට් පිල්ස් කියන එක. ඒ කියන්නේ බෙහෙත් නොව කුසලතා මත, එම මූලධර්මය මත පදනම් වෙච්ච රෝගීන්ට වහාම උපකාර ලබා දෙන සැලසුම් ක්‍රමයක්. ඒ හෙල්ත් ඉම්ප්‍රූවමන්ට් ප්‍රැක්ටිෂනර් කෙනෙක් අපේ සයන් ඉන්නවා. අපේට කියන HIP HIP කියලා කියන්නේ HIP කෙනුත් යම් කිසි උදව්වක් අවශ්‍ය නම් වෛද්‍යවරුන් නර්සලට අමතරව ඒ සඳහා අපොයින්ට්මන්ට් එකක් ලබා ගන්න පුළුවන්. තව මම මුලදී සඳහන් කරා වගේ ෆාමසිස් කෙනෙක් ඉන්නවා. ඔහුගෙන් තමන් ගන්න බෙහෙත් විස්තර, ඒවයි තියෙන ආපදාවන් නොහොත් ගුණ අගුණ හැම දෙයක්ම ඔහු සමග අපොයින්ට්මන්ට් එකක් ගත්තී. බෙහෙත් ගැන ඕනම දෙයක් එම ෆාමසිස් කෙනෙක් ලබා ගන්න පුළුවන්. ඔහු දින තුනක් අපේ සහායනය වැඩ කරනවා. ෆාමසිස්ට අපොයින්ට්මන්ට් එකක් ගත්තේ ඔහුගෙන් විස්තර ලබා ගන්න පුළුවන්. තව ඉන්නවා අපිට හෙල්ත් කෝච් කියලා කෙනෙක්. ඒත් නර්ස් කෙනෙක්, විශේෂ පුහුණුවක් ලැබපු සෞඛ්‍ය පුහුණු කරුවෙක්. ඒ කියන්නේ ඔහු එතුමිය කරන්නේ ඔබගේ ශාරීරික සහ මානසික සුවතා නංවීම සඳහා ඔබට උපතිස්සා මඟ පෙන්වීම ලබා දෙන වෘත්තිකයෙක්. ඔහු කරන්නේ ඇය කරන්නේ පෝෂණය, ව්‍යායාම සහ ජීවන රටා වෙනස්කම් පිළිබඳ උපදෙස් දෙනවා. එයින් ඔබගේ සෞඛ්‍ය ඉලක්ක සපුරා කර ගැනීමට ඇය උදව් කරනවා. මානසික ආතතිය තියෙනවා ණයට, එතකොට සෞඛ්‍ය සම්පන්න පුරුදු ඇති කරගන්න සහාය වෙන බාධා ඉවත් කරලා මඟ පෙන්වන්න අවශ්‍යතාවයක් නැත්නම් අපිට එම හෙල්ත් කෝච්ට අපොයින්ට්මන්ට් එකක් අපිට ලබා දෙන්න පුළුවන්. අමතරව මම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ලවා උස්ලා වේදිකාවේ දේශනා පවත්වන්න. මා ඒ සම්බන්ධව අපේ සභාපතිතුමා එක්ක සාකච්ඡා කරලා තියෙනවා. නවෝ කාලයකදී මම එය ලබා දෙන්න අදහස් කරනවා. තමාගේ වෛද්‍ය ගැටලු අවශ්‍ය දෙයක් තියෙනවා නම් මම දෙන්නම් අපේ වට්සප් නම්බරයක්. ඒකට වට්සප් පණිවිඩයක් හෝ එහෙම නැත්නම් මට ඊමේල් වගේ විස්තරාත්මකව දන්ව ලැබුවොතින් මට ඉඩ තියෙන අවස්ථාවක එකපාරට මට උත්තර දෙන්න බැරි වෙයි. මට ඉඩ තියෙන අවස්ථාවක මට ඒකට පිළිතුරු සපයන්න පුළුවන්. මගේ ඊමේල් එක මගේ නම ඒ කියන්නේ asoka.dias@gmail.com ඒ ඊමේල් එකට මට යොමු කරවෝ තින් ඔබේ ගැටලුව ඉතා පුළුවන් තරම් ඉක්මනින් මට විවේක පහසු තියෙන වෙලාවක මට ඒකට පිළිතුරන් පුළුවන් සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් ඊළවන්න.
ස්තුති වෛද්‍යතුමනි අපේ සාකච්ඡාවට අද සම්බන්ධ වුණාට. අපි හැම දවසකම ජන්මභූමි හරහා ඔබට ධනාත්මක චින්තනය පිළිබඳව කතාබහ කරනවා. හැබැයි අතවසේදී පොඩි වෙනසක් කරන්න හිතනවා. මොකද අපි හැම දවසකම කතා කරන්නේ ධනාත්මක චින්තනය ඇති කරගන්නේ කොහොමද? ඉතින් හැම වෙලාවෙම අපි පටන් ගන්නෙ ධනාත්මක දේවල් වලින්. හැබැයි අද දවසේදී අපි කතාබහ කරන්න සූදානම් වන්නේ ඍණාත්මක කරුණු කිහිපයක් මුලින් ඔබට අරගෙන ඇවිත් ඒ ධනාත්මක කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව කතා බහ කරන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් මේ පිළිබඳව අපිත් එක්ක කතා බහ කරන්න ලැහැස්ති වෙලා ඉන්නේ මානව සම්පත් කළමනාකරණ උපදේශක විෂනරි ගුරු අමින්ත සුගත සිල්වා මහතා.
ආයිබෝන් නිරෝෂි, සුබ දවසක්. ආයිත් අපි සතියකට පස්සේ එකතු වෙනවා. ඉතින් මේ ලැබෙන අවස්ථාව ගැන හරිම තෘප්තිමත්. මොකද සතියකට සැරයක් අපේ ලාංකික ජනතාව, අපේ සහෘදයෝ දැන් නවසීලන්තයේ ඉන්නේ, අපිට කතා කරන්න ලැබෙනවා ලංකාවේ ඉඳලා. එතකොට හැමදාම ධනාත්මක දේවල් ගැන තමයි කතා කරේ. හැබැයි මෙතනදී අපි අද දවසේදී පොඩි ඍණාත්මක දේවල් ටිකක් පටන් අරගෙන මේක ධනාත්මකව හරවගන්නේ කොහොමද කියන තැනට මාතෘකාව අරගෙන යමු. එතකොට නිරෝෂි, මෙන්න මෙහෙම එකක් වෙනවා නේද? ඔයා අපි හැම කෙනාම අහගෙන ඉන්න දවස පටන් ගන්නකොට මේ අමුතු පීඩනයක් එනවනේ, ප්‍රෙෂර් එකක් එනවනේ අපිට. ගොඩක් වෙලාවට මේසේ උඩ ගොඩක් ලියුම් කියුම් ගොඩ ගෑයිලා, ඇඳුම් කබඩ් එකේ ගොඩක් ඇඳුම් එල්ලිලා, සමහරලාට ජීවිතේ අපි ඇඳපු නැති ඇඳුම් වෙන්නත් පුළුවන්. ඊළඟට ෆෝන් එකට එන නොටිෆිකේෂන්ස් ටික, ඊළඟට දවසේ කරන්න තියෙන වැඩ ටික, ඊට පස්සේ මේ ඔක්කොම එකතු වුණාට පස්සේ අපිට ලොකු පීඩනයක් එනවනේ දවස පටන් ගන්නකොට. එතකොට චුට්ටක් හුස්මක් අරගෙන කල්පනා කරන්න, මේ ජීවිතය කියන්නේ මේ දිගින් දිගටම ඇදගෙන යන බරක් වගේ දෙයක්, දරහරකෙක් වගේ. ඉතින් අපිට පුළුවන් නම් මේකෙන් නිදහස් වෙන්න, අපිට පුළුවන් නම් මේ සැහැල්ලුවෙන් නිදහස් වෙන්න පුංචි පුංචි පියවරවල් ටිකක් අද අපි කියනවා. පළවෙනිම පියවර තමයි අදම එකක් විසි කරන්න කියන කතාව. මේක ටිකක් අමාරු වෙන්න පුළුවන් අපේ ආදරණීය කාන්තාවන්ට. බලමු කොහොමද මේව තියෙන්නේ කියලා. අපේ ගෙදර තියෙන බඩු බාහිරාදිය ගැන චුට්ටක් හිතන්නකෝ. අවුරුදු ගාණක් එක තැනක තියෙනවා, කවදාවත් පාවිච්චි කරලත් නැහැ. කොච්චර ඒ වගේ දේවල් තියෙනවද? හැබැයි හැම දෙයක්ම අපිට මේ අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වුණාට අපි මනසත් පුරවගෙන ඉන්නවා, අයියෝ අයියෝ මේක අපිට කවදා හරි ඕන වෙයි කියලා. පොඩි දෙයක් හරි ඔන්න අපි තියාගෙන ඉන්නවා. අදම ඔබට පුළුවන් නම් එක දෙයක් ඒ වගේ අයින් කරන්න ඔබට ලොකු නිදහසක් ලැබේවි. දෙවෙනි එක, අවුරුද්දට වඩා අඳින්නේ නැති ඇඳුම් පරිත්‍යාග කරන්නලු. දැන් මේකත් අපේ කාන්තාව කොයි විදිහට ගනීද දන්නේ නැහැ නිරෝෂි, ඔයා ඇතුළුව. හොඳේ, අපිට ඕනේ නැති දේවල් තව කෙනෙක්ට ලොකු උදව්වක් වෙන්න පුළුවන්නේ. අලුත් ෆැෂන් එකක් ආවට පස්සේ පරණ ෆැෂන් ටික අපි තියාගෙන ඉන්නවද? ඉතින් සමහර වෙලාවට තියෙන ওই විදිහට අපි ගිහිල්ලා ඔහේ ගිහින් මොනරෙක් වගේ ෆැෂන් එකක් දැක්කම අරගෙන තියාගෙන ඉන්නවා. හැබැයි අවුරුද්දක් ගියාට පස්සේ හරි වැඩි ඇඳලත් නැහැ. දැන් මොකද කරන්නේ? ඒ ටික දන් දෙන්න. හිත හිත ඉන්න එපා. ඔන්න එනම් දෙවෙනි කතාවකුත් කිව්වා. ඊළඟට මේ සෙන්ටිමෙන්ටල් දේවල් වලට වෙනම පෙට්ටියක් තියාගන්න කියනවා තුන්වෙනි කතාව. අයියෝ මේක අහවල් කෙනා දුන්නේ, මේක මෙයා මගේ ගුරුවරයා දුන්නේ, නැත්තම් මේ සෙලිබ්‍රිටි දුන්නා කියලා ඉවරලා, අයියෝ මේකට ලස්සන මතකයක් තියෙනවානේ, අපි ඒ නිසා මේව තියාගමු කියලා තියෙන ගොඩක් දේවල් අපේ ගෙදර තියෙනවා නේද? ඉතින් මේ දේවල් එක පාරටම අපිට අයින් කරන්න අමාරුයි. ඒ නිසා අපිට මොකද කරන්න වෙන්නේ? මේවා පෙට්ටියකට දාලා ඉවර වෙලා මාස 6කට විතර පස්සේ හොයලා බලන්න මොකද කරන්න කියලා. සමහර වෙලාවට ඔයාට හිතුනොත් ඕන වෙන්නේ නැහෙනි කියලා ඉවරලා ඒකක් දීලා දාන්න. පුළුවන් තරම් දෙන එක තමයි ඇඟට ගුණ කියන එකයි මේ කතාව කරගෙන යන්නේ. හතරවෙනි කාරණේ, විනාඩි 10ක ටයිමරයක් තියලා, විනාඩි 10ක ටයිමර් එකක් තියන්න. 1, 2, 3, 4 කියලා. එතකොට තත්පර වලින් නම් අපිට කීයක් විතර වෙනවද? 600ක් විතර වෙනවා නේද? තේලිවරලා ඔන්න බලන්න මොකක් හරි අවුල් වෙලා තියෙන පිළිවෙලකට නැති ලාච්චුවක් පිළිවෙලකට හදන්න. ඒක පොඩි ලාච්චුවක් වෙන්නත් පුළුවන්, ඒක අනවශ්‍ය බිල්පත් තියෙන තැනක් වෙන්න පුළුවන්, තියෙන අල්මාරියක් වෙන්නත් පුළුවන්. ඒක තියෙන්න පුළුවන් සමහරට කැඩිලා බිඳිලා ගිය දේවල් ටිකක්. ඉතින් මේ වගේ දේවල් අයින් කරනකොට සමහරලාට වාට ලස්සන හැඟීමක් ඒ අයියෝ අපි මෙච්චර කාල මේ වගේ දේවල් තියන් හිටියා මේ කැඩිච්ච දේවල්නේ. කැඩිච්ච දේවල් ටික අයින් කරන්න කියන එක තමයි අර මේ විනාඩි 10ක් අරගෙන ටයිමර් එකක් තියලා අවුල් වෙච්ච ලාච්චුවක් අල්මාරියක් අස් කරන්න කියන එක. ඊළඟට 90-90 තීරියක කියලා කියනවා නිරෝෂි. ඒ මොකක්ද මේ පස්වෙනි කතාව? මේක හරිම ප්‍රයෝජනවත් රීතියක් නීතියකට වඩා. අදින් පස්සේ අලුතින් ගන්න හැම දෙයකටම මෙහෙම හිතන්න. මේක මාස 90ක කාලයකදී පාවිච්චි කරලා නැත්තම් ඊළඟ මාස 90ේදී මම පාවිච්චි කරන්නේ නැත්තම් ඒක අයින් කරන්න ඕනේ කියලා. මොකක්ද මේ තීරිය එක? අලුතෙන් මොකක් හරි අරගෙන මාස 90කදී පාවිච්චි කරලත් නැත්තම් ඊළඟ මාස 90ේදී පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැත්තම් ඒක අයින් කරන්න ඕනේ. ඊට පස්සේ වාට පුළුවන් වෙයි මේ ගොඩ ගැහෙන ගොඩහක් බඩු අඩු කරගන්න. අඩු කරගත්තම නම් ශ්‍රී ලාන්තේ වගේ රටක අර සැකසුරුවම්කම කියන එක හරි වැදගත්නේ නේද? අපිට අර ගමන යනකොට කියනවනේ සැහැල්ලුවකින් යන්න කියලා, මොනරික් වගේ නැතුව හංසෙක් වගේ. එතකොට හංසයට තියෙන දේවල් ගොඩ හරියක් අඩුයි. හරි සරල ගමනක් නේ යනවා කියලා කියන්නේ. අන්න එතනට අපි යමු කියන කතාව තමයි පහ. ඊළඟට හයවෙනි කතාවේදී කියනවා මේ එකක් ඇතුළට එකක් එළියට කියලා. ඒකත් රීතියක්. හරි. ඒක කියනවා මොන හරි අලුතෙන් බඩුවක් ගන්නකොට හිතා ගන්න ඒ වගේම තියෙන කෙනත් ගෙදරින් අයින් කරනවා කියලා. අමාරු වැඩක්. අද කාන්තාව ගොඩක් මාත් එක තරහ වෙන්නේ රෝෂි. බලමු මොකද වෙන්නේ කියලා අවසානයේ නේද? දැන් කියනවා එකක් ඇතුළට එකක් එළියට. අලුතෙන් මොන හරි බඩුවක් ගන්නකොට හිතා ගන්න ඒ වගේම බඩුවක් ගෙදරින් අයින් කරනවා කියලා. මේකෙන් ඔගොලු ගෙදර තියෙන අනවශ්‍ය බඩු ගොඩාරියක් ගොඩ ගැහෙන එක නැති වෙනවලු. ඊළඟ කතාව කියනවා වැදගත් ලියවිලි ඩිජිටල් කරන්න කියලා. දැන් පරණ බිල්පත්, ෆයිල් ගොඩවල් මේසුඩ තියෙනකොට ඔබේ හිතට ගොඩාක් බරක් දැනෙනවා. එතකොට වැදගත් ලියවිලි ටික ඔක්කොම ස්කෑන් කරලා ඉවර වෙලා ඒවා ටික තියාගන්න, අනවශ්‍ය දේවල් ටික විසි කරන්න කියලා කියනවා. එතකොට ඔබේ මේසේ අලුත් පේනුමක් එනවලු. ඊළඟ කතාව කියනවා සෑම දිනකම විනාඩි 10ක් අස්පස් කරන්න කියලා කියනවා. දැන් අපි කියන්නේ ඇවිල්ලා කිවෙනි කතාවද පොඩ්ඩක්ින් බලමු. දැන් අපි කරන්නේ 8වෙනි කතාව. එතකොට දවස අවසානයේ මේසෙ උඩ තියෙන කෝප්පය පොට්ටික පිළිවෙලට තියන්න, පුංචි දේවල් පිළිවෙලට තියන්න. එතකොට හෙට අලුතෙන් වැඩ පටන් ගන්නකොට ඒක ලොකු උදව්වක් වෙනවා. ඒක තමයි විනාඩි 10ක් දවසේ ඉවර වෙලා අපි හැමදේම අස්පස් කරන්න කියන කතාව. 9වෙනි කාරණේ කියනවා ඔබ කවදාකවත් නොකියවන ඊමේල් වලින් අයින් වෙන්න කියලා. දමන්න ඔබට කොච්චර ඊමේල් දවසට එනවද කියලා. සමහරලාට වාට එනවා මේ නිවුස් ලෙටර් සබ්ස්ක්‍රයිබ් කරලා තියෙනවා සමහරලාට. වා කියවන්නෙත් නැහැ. ඒ ටික අයින් කරන්න. ඊට පස්සේ ඒකෙන් ඔබේ ඊමේල් එකේ ඉන්බොක්ස් එක සැහැල්ලු කරගන්නත් පුළුවන්ලු. ඔය 9 නිරෝෂි. 10 තමයි පාවිච්චි කරන ඇප්ස් තියෙනවනේ ෆෝන් එකේ. ගොඩාක් ඇප්ස් අපි ඩවුන්ලෝඩ් කරගන්නවා. මාසෙකට සැරයක් විතර ඕක ගිහිල්ලා ඉවර වෙලා ඔය පාවිච්චි කරන්නේ නැති ඇප්ස් වලින් දේවල් ටිකක් අයින් කරන්න. බැටරි එකටත් අපිට සෑහෙන වැදගත් වෙනවා කියලා කියනවා. මේක ඇවිල්ලා 10වෙනි කතාව. ඊළඟක කියනවා ඒත් මේ ඊමේල්, Facebook වගේ දේවල් සෝෂල් මීඩියාත් එක්ක තියෙන දෙයක් තමයි මේ තියෙන්නේ. නොටිෆිකේෂන් ඔෆ් කරන්න කියලා කියනවා. වැඩේ වෙලා තියෙන අපි ගොඩක් වෙලාවට අපි මුලින්ම කොයි හරි දෙයකට බැඳෙනකොට අපි නොටිෆිකේෂන් එකත් එක්ක බැඳෙන්නේ. ඊට පස්සේ ඒකට දාන ලයික් එකද කමෙන්ට් එකද ඔක්කොම ටික ඔයගොල්ලන්ට පප් 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 ගාලා පප් පප් වෙනවා. ඊට පස්සේ අපේ අවධානයට තියෙන මේ ලොකුම බාධකයක් තමයි මේ නොටිෆිකේෂන් කියන දේ. ඒ නිසා අපි අද යෝජනාවක් විදියට ගේනවා 11වෙනි අංගයේ විදියට නොටිෆිකේෂන් එක අපේ අවධානයට ලොකුම බාධකයක් වෙන මේ නොටිෆිකේෂන් ඕනම ටික විතරක් තියාගන්න. ඕනම ටික විතරක් තියාගෙන අනිත් ටික අයින් කරන්න කියලා. ඔන්න දොළොස්වෙනි එක මොහ භයානකම එකක් අපි කියන්න යන්නේ. දොළොස්වෙනි භයානක එක තමයි සමාජ මාධ්‍යවල ඉන්න හැම කෙනෙක්ම හැම පෝස්ට් එකක්ම අපිට හොඳ වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ පහළට ඇදලා දාන, ඔබට සතුටක් ගෙනල්ලා දෙන්නේ නැති accounts ටික unfollow කරලා දාන්න, ඒ යාළුවෝ ටික අයින් කරලා දාන්න. එතකොට මේ අපිට හැම වෙලාවෙම තියාගන්න, අපිට ඉගෙන ගන්න පුළුවන්, අපිට ජීවිතේ ජයග්‍රහණය කරන්න අපිට උදව් කරන්න පුළුවන්, එයාගෙන් යමක් ඉගෙන ගන්න පුළුවන්, අපිට ඇඩ්වයිස් එකක් දෙන්න පුළුවන්. යාළුවෝ ටික තියාගන්න කියන එක තමයි අපි මේ දොළොස්වෙනි වැදගත්ම අංගයේදී නිරෝෂි කියන්නේ. ඊළඟට බැහැ කියන්න පුරුදු වෙන්නලු. බැහැ කියන එක පුරුදු වෙන්න කියලා කියනවා. දැන් මේක වචනයක් වුණත් මේක විශාල දෙයක් ජීවිතයට ලැබෙනවා. දැන් අනවශ්‍ය වැඩකට, අනවශ්‍ය ආරාධනයකට ඔබට ආරාධනා වුණාම, එන්න කිව්වම ඔබට පුළුවන් වෙන්න ඕනේ ඔබගේ දෛනික දිනචරියාව ටයිම් ටේබල් එක බලල ඉවර වෙලා මට මේක මට ඉන්වෙස්ට්මන්ට් එකක්ද, මගේ සහෝදරත්වයට, මගේ යාළුකමට, මගේ නෙට්වර්ක් එකට, මගේ ව්‍යාපාරයට, බිස්නස් එකට මේක ඇවිල්ලා ඉන්වෙස්ට්මන්ට් එකක්ද, ආයෝජනයක්ද කියලා හිතලා ඔබට බැහැ කියන්න පුළුවන් වෙන්න, හා කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ නිසා මෙතනදී බැහැ කියන්න පුළුවන් වෙන්න කියන කාරණේ තමයි මෙතනදී අපි කතා කරන්නේ. ඊළඟට සතියේට වරක් මනස නිදහස් කරගන්නලු. ඔබේ හිතේ තියෙන හැමදේම ලියන්නලු. කරන්න තියෙන වැඩ, තියෙන ප්‍රශ්න, දුක්, සතුට, මේ හැමදේම ලියාගන්න. හැබැයි ඔක ලියනකොට දෙපැත්තක ලියන්න. ගෙදර ප්‍රශ්න එක පැත්තක ලියන්න, ඔෆිස් එකේ ප්‍රශ්න එක පැත්තක තියන්න. ඊට පස්සේ දැන් ඕක ලියන්න අපි නිල් පෑනක් හරි කළු පෑනක් හරි අරගෙන. ඊට පස්සේ නිරෝෂි මොකද කරන්න ඕනේ? මෙතනදී කියනවා සතියට සැරයක් මේ මනස නිදහස් කිරීමේ කාලයට ඉඩ දෙන්න. පැය භාගයක් විතර අරගෙන ඉවර වෙලා රතු පෑනක් අරගෙන මේ තියෙන දේවල් ටික කපල කොටල දාලා මනස නිරවුල් කරගන්න. හැබැයි මේක හැමදාම කරන්න පුළුවන් උත් හොඳයි. හැබැයි අපි මනෝවිද්‍යාඥයන් විදියට කියන්නේ සතියට සැරයක් මේක කරන්න කියලා. ඊළඟ කතාව කියනවා දවසට කරන්න තියෙන වැදගත්ම වැඩ තුනක් විතරක් ලැයිස්තිගත කරන්න. කියන්නේ ඔක්කොම ටික ලියන්න. හැබැයි ප්‍රයොරිටි එක දෙන්න ඔබ මොනවාද අද දවසේ කරන්න කියලා. දැන් ඇත්තටම එහෙම කරනකොට නිරෝෂි දවසේ වුණාම හරිම තෘප්තියක් අපිට එනවා. ඊළඟට බිල්පත් ගෙවීම සඳහා ස්වයංක්‍රීය ගෙවීම් ක්‍රමයක් මං හිතන්නේ නවසීලන්තේ අපේ ඉන්න කට්ටිය අනිවාර්යයෙන්ම මේක කරනවා ඇති, ඔන්ලයින් පේමන්ට් සිස්ටම් එකකට යන්න කියලා. හරි, ඊට පස්සේ එකපාරක් ස්පර්ශ කරන්න කියන නීතිය. ඒකෙන් අදහස් වෙන්නේ ඇවිල්ලා ඒක හරි වැදගත් කතාවක්. මේ අපිට හැම ලැබෙන හැම බිල්පතක්ම හැම ලියුමක්ම එන මොහොතේම ඒකට අදාළ දේ කරන්නලු. එන මොහොතේම නෝට් එකක් දාන්න මම මොනවද කරන්න කියලා. ඊට පස්සේ කැප්සියුල් ඇඳුම් රාක්කයක් හදන්න කියනවා. දැන් ගොඩක් වෙලාවට උදේ නැගිට්ටම අපිට ෂුවර් එකක් නැහැ හෙට මොනවද අඳින්නේ කියලා නේද රිරෝෂි? ඒක ඉතින් මේ කාන්තාවන්ට විතරක් නෙමෙයි පිරිමි අපිටත් ප්‍රශ්නයක්. උදේට ඉතින් නෝනගෙන් අහනවා මොනවද අඳින්නේ අප්පා කියලා ඉවරලා. ඉතින් එහෙම වෙන්නේ නැතුව අපි අද මොනවද අඳින්නේ කියලා ඉවර වෙලා අද උදේට හිතන්නේ නැතුව ගොඩක් වෙලාවට අපි කාලෙත් නාස්ති කරනවා. හොඳම වැඩේ තමයි ඊට ඉස්සෙල්ල දවසේ අපි ඇඳුම් සතියකට සැරයක් මම මේ සතියේ මේ ඇඳුම් ටික අඳිනවා කියලා ඉවර වෙලා ඒ ටික ඔෆිස් එකට ඒ ඇඳුම් ටික ලෑස්ති කරලා තියන්න. එතකොට ලේසි මං හිතන්නේ. හැබැයි එහෙට මෙහෙට හදිසියක් වෙලා පාටි එකට එහෙම යන්න පුළුවන්. හැබැයි අබෝය කියන හැම කෙනාම සතියේ දවස් පහ රස්සාවකට යනවා. ඇඳුම් ටික මැදලා ඒ ටික පිළිවෙලට තියන්න. මාන්ඩේ, ටියුස්ඩේ, වෙන්ස්ඩේ, තර්ස්ඩේ, ෆ්‍රයිඩේ කියලා ටැග් එක ගහලා තියන්න. හරි ලේසි. රැට බලනකොට හෙට අඳින ඇඳුම දකින්න. උදේට දැක්කම ඇඳුම ලෑස්ති. ඔබට තරඟයට කිසිම කරදරයක් නැතුව ප්‍රවිෂ්ට වෙන්න පුළුවන්. ඊට පස්සේ දැන් කාරණා ගොඩක් කිව්වා නේද? ඉතින් මටත් මතක නැති වුණා එකපාරටම කියාගෙන යනකොට. මං හිතන්නේ කාරණා 15ක් 16ක් 17ක් විතර කියුණා. ඊට පස්සේ මෙතනදී තියෙන කතාව මේ ඔක්කොම එකපාර කරන්න එපා නිරෝෂි. එක එක කරන්න පටන් ගන්න. මේක කරන්න පටන් ගන්නකොට ඒ පුංචි වෙනසට ඔබේ මුළු ජීවිතයම වෙනස් කරන්න පුළුවන්ලු. ජීවිතේ සැහැල්ලු කරගන්න කියන එක ජීවිතේ හිස් කරගන්නවා නෙමෙයි. ඇත්තටම වටින දේවලට තැනක් දෙන එක. අද අපේ ජීවිතයේ ගොඩක් වෙලාවට වටින දේවලට තැන නැහැ. අනවශ්‍ය දේවල් වලට තමයි ඔළුව රැස් කරගෙන තියෙන්නේ. ඒ නිසා ජීවිතයේ පිළිබඳ සැහැල්ලු කරගන්න අද ඔබ පියවර තබන්න. ඒ නිසා මේ අවස්ථාව ලැබුණට බොහොම ස්තුතියි නිරෝෂි. අපි තවත් දවසක හම්බෙමු. අපි සියලු දෙනාටම ධෛර්ය ශක්තිය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි සත්‍යමත් වෙමු. සිහියෙන් දිනමු ජීවිතය. ඔබට ජය.
සිත ඔබට මුලා දායිඳලා සිත ඉවසන්නේ කොපමණ සිතු
අද දිනට සමුගන්න වෙලාව ඇවිල්ලා. අපි හිතනවා අද අපේ වැඩසටහනෙන් ඔබට හරවත් දෙයක් ලැබුණා කියලා.
ලබන සතියේ සුන්දර පදාදා දිනේ අපි එනවා ඔබේ ආලින්දයට. එනම් ඊළඟ නම් ඔබ සමට සුවදායක රාත්‍රියක්.
ආදි සිංහරේ තේරී මුතුන්දේ
Is a member of Karma, the Community Access Media Alliance. Find out more at cama.nz. The website has loads of information, and thanks to our friends at Meta Digital, it looks great too.
Each week, around 3,000 units of blood are required to cover the needs of hospitals throughout New Zealand. Every drop counts. If you're over 16 and weigh more than 50 kilos, you can probably give blood. Go to nzblood.co.nz or call 0800-GIVE-BLOOD to book an appointment. You could save a life on your lunch break.
Amro Jotari, the one and only voice of Nepalese community in Auckland. We bring